ප්‍රශ්න අංක 9 ගරු ලාල් ප්‍රේමනාත් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
ගරු කතානායකතුමනි මා ප්‍රශ්නය විමසනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පිළිතුරු සපයනවා ප්‍රශ්න අංක A1 ගංගතුර නායම අපද සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ තෙලිජ්ජිවිල මහාවිද්‍යාලය හා දිනියා මධ්‍ය විද්‍යාලය සම්බන්ධ බලපෑම සම්බන්ධයෙන් අහන්නේ. ඔව් වාර්තා ලැබී තිබෙනවා. 2 තෙලිජ්ජිවිල මහාවිද්‍යාලයේ පන්ති කාමර 15කට බාධා පැමිණලා තියෙනවා. ඒ වගේම දිනියා මධ්‍ය මහාවිද්‍යාලයේ ගොඩනැගිල්ලට අවදානම් තත්ත්වයක් ඇති වුවද අධ්‍යාපන කටයුතු වලට බාධාක් සිද්ධ වෙලා නැහැ. 3 ප්‍රශ්නය. ඔව් තෙලිජ්ජවිල මධ්‍ය මහාවිද්‍යාලයේ ස්ථායීකරණ ක්‍රමවේදය නායම් අවම කිරීමේ ව්‍යාපෘතියට ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ පවතින NBRI ආයතනය මගින් මුල් ස්ථායීකරණ ව්‍යාපෘතිය සඳහා මිලියන 60ක ප්‍රතිපාදන වෙනකලා තියෙනවා. ඒ වගේම තමයි තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය සහ දෙනියා මධ්‍ය විද්‍යාලය සඳහා මේ වෙද්දි ඉදිකිරීම් සිදුවීම් පවතිනවා. ඒ වගේම තමයි 4 ප්‍රශ්නය. තෙලිජ්ජවිල මධ්‍ය මහාවිද්‍යාලයේ නායම් අවම කිරීමේ අප්‍රසන්න මිලියන මම කලින් සඳහන් කරපු වගේ 60කුත් ඒ වගේම සඳහා පන්ති කාමර අලුත් අධ්‍යයන කිරීම සඳහා මිලියන 12.5කුත් වෙන් කළා තියෙනවා. ඒ වගේම නේවාසිකාගාර සඳහා මිලියන 6.52ක් වෙන් කළා තියෙනවා. දෙනියා මධ්‍ය මහාවිද්‍යාලයේ ලොකු මුදල් ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා 26 වර්ෂයට නිවාසිකාගාර මිලියන 7.1ක් කාන්තා නිවාසිකාගාරය මිලියන 3ක් පන්ති කාමර සඳහා 5.25ක් ක්‍රීඩා පිටිය සඳහා මිලියන 3.7ක් වශයෙන් ඉදපත් වෙලා තියෙනවා. A1 නැත. A2 පිළිතුර තෙලිජ්ජවිල මධ්‍ය මහාවිද්‍යාලය ස්ථායීකරණ ක්‍රමවේද සම්බන්ධයෙන් NBRI සංවිධානයත් සමග ව්‍යාපෘතිය පටන් ගන්න තියෙනවා. අනෙකුත් වැඩ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග වැඩ පටන් ගන්න තියෙනවා. ප්‍රශ්න අංක 3 පිළිතුර තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ මම කලින් කියපු කාරණා ටික සිද්ධ වෙමින් පවතිනවා. සහ දිනියා විද්‍යාලයේ මේ කලින් කියපු කාරණා ටික සිද්ධ වෙමින් පවතිනවා. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මම අතුරු ප්‍රශ්න දෙකක් අහන්න බලාපොරොත්තු වෙනවා. මට එක අතුරු ප්‍රශ්නයක් තියෙන නිසා මට චූටි කාලයක් දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. එකක් දැන් මට මං ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ පිළිබඳව ඉක්මනින් අවධානය යොමු කළා. ඒ දරුවන් වෙනුවෙන් ඒ පාසල් දෙකේම දරුවන් වෙනුවෙන් කරලාද කාර්යභාරය සම්බන්ධව. ඒත් ගරු කතානායකතුමනි නැවත පොඩි ප්‍රශ්නයක් මතු වෙනවා. මෙන්න මෙහෙම දීර්ඝ කාලයක් මේ රටේ මේ ප්‍රශ්නේ තිබුණා. මොකද සමහර වෙලාවට අනුතුරුදායක ගස් ගොඩනැගිලි ආදී දේවල් තාප්ප එනිසා කඳු මේ සියල්ල තියෙන පාසල් වල ෂණිකව තීරණයක් ගැනීමට විදුහල්පතිවරයාට කලාපදක්ෂකවරයාට හෝ නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මම උදාහරණ කීපයක් කියන්නම්. මේ තෙලිජ්ජල මධ්‍ය මහාවිද්‍යාලයත් දෙනියා ජාතික පාසලෙත් මේ ප්‍රශ්නේ දීර්ඝ කාලයක් තිබිලා තමයි මාලිමා ආණ්ඩුව අවට පස්සේ මේක විසඳන්න මැදිහත් වුණේ. මම ඒ සිද්ධිය දන්නවා. මාතර රෝහණ විද්‍යාලයේ සීමාවෙන් ලකුණු කරපු තාප්පයක් තිබුණා. දීර්ඝ කාලයක් තිස්සේ තිබිලා ඒක පරණ වෙච්ච තාප්පයක්. අවදානම් ලෙස එක පාර පැත්තට පටු පාරක් තියෙන ගම්වැසියන් විශාල ප්‍රමාණයක් ගමන් කරන ඒ තාප්පේ ඉවත් කරගන්න බැරුව කාලයක් තිබුණා. ඒකදී ප්‍රශ්නේ තිබුණේ තාප්පේ ඉවත් කරගන්න බෑ. ඉවත් කළාට පස්සේ පාසලේ ආරක්ෂාවට වැටක් ගහගන්න ෂණිකව මුදල් වියදම් කරගැනීමේ නොහැකියාව නිසා කලාපදක්ෂකවරයාත් විදුහල්පතිවරයාත් ලොකු ගැටලුවක හිටියා. අපි අධ්‍යාපන අනුකමිටුවේදී තීරණයක් ෂණිකව අරගෙන අපි ඒක ඉටු කරා. මෑතකදී කලාපදක්ෂකවරයා ෂණිකව මැදිහත් වෙලා ඉටු කරා. ඒ වගේම තව එකක් සිද්ධ වුණා. දෙනියාය කලාපේ පාසලක කනිෂ්ඨ විද්‍යාලයක් ළමයි 100ක් පමණ අධ්‍යාපනය හදාරන මේකේ ගොඩනැගිලි දෙකයි තියෙන. එක ගොඩනැගිල්ලක් දිස්ත්‍රික් ඉංජිනේරුවරයා විසින් අබලන් තත්ත්වයේ තියෙනවා, අනතුරුදායකයි කියලා ඉවත් කරන්න කියලා නිර්දේශයක් කළා තියෙනවා විදුහල්පතිවරයාට වරියට. හැබැයි විදුහල්පතිවරයාට ඒක ඉවත් කරගන්න බෑ. එකක් ප්‍රතිපාදන නැහැ. අනිත් එක ඒ ගොඩනැගිලි ඉවත් කරාම පන්තිය පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා මේ ගැන මෙහෙම අවධාන මෙහෙම අවිනිශ්චිත තත්ත්වයක් විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යක්ෂකවරුන්ට පැන නැගලා තියෙනවා. තව එවැනි සිද්ධියක් තියෙනවා. මට මාර වරල්ල මහා විද්‍යාලයේ දිනිය කලාපේ අසල්වැසි පන්සලේ තියෙන බෝගස එකම ළඟ භූමි දෙක පිටලා තියෙන බෝගසේ අත්තක් පාසලේ ගොඩනැගිල්ල මත තියෙන ඒක අනුතුරුදායකයි. මේක පාසල විසින් දිගින් දිගටම පැමිණිලි කරා සම්බන්ධී කරන කමිටුවට. ඉතින් මේක ඊට පස්සේ අපි කතා බහ කරලා බොහෝ කාලයක් ගියා. අපිට මේක ඉවත් කරගන්න එකක් ආගමික සංස්කෘතික හේතුන් බලපෑවා. අවසානයේ අපි ඉතාමත් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත සහිත ලිපියක් සහිතව ඒ අවසන් පහන් සුකල කටයුතු බෝධින් වහන්සේට කරලා ඉතට කරලා අපි ඒක අවසන් කරා. නමුත් දීර්ඝ කාලයක් මේ අවදානම දරුවන්ගේ හිස මත තිබුණා. ඒ වගේම මෙන්න මෙවැනි කටයුතු නිසා මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා හිටින්නේ මෙන්න මේ පිළිබඳව දැක්මක් මාලිමා මේ අමාත්‍යංශය මත තියෙනවද, ඔබතුමාගේ එහෙම දැක්මක් තියෙනවද, ඒ සඳහා ඔබ ගන්න පියවර මොකක්ද කියන එක පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ගරු නියුජ්‍ය මහත්තුමා,
ගරු කතානායකතුමනේ, ඔව් මේ මුලින්ම ගත්තොත් එහෙම ව්‍යසන කාරී තත්ත්වයන් වලදී විශේෂයෙන් අපිට අවසනාවන් සිද්ධ කීපයක් සිද්ධ වුණා. එකක් බලංගොඩ ප්‍රදේශයේ ගසක් කඩා වැටීම නිසා ශිෂ්‍යෙක්ගේ අවසනාවන් මෙයාමක සිද්ධ වුණා. ඉතින්දී අපි මුලින්ම ගත කාරණාව තමයි අපි අමාත්‍යංශ විදිහට නිකුත් කළා. විශේෂයෙන්ම කඩා වැටිය හැකි ගස් සහ අනිකුත් අනතුරුදායක ස්ට්‍රක්චර්ස් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් අරගන්න කියන මේ නිර්දේශය ඉක්මනින්ම මේ සියලුම පාසල් වලට නිකුත් කළා ඒ කෙටි කාලීන කාරණාවක් විදිහට. නමුත් දීර්ඝ කාලීනව ගත්තොත් එහෙම අපිට මෙන්න මේ පාසල සේෆ් එන්වයර්න්මන්ට් එකක් කියන සංකල්පය අපි ඇතුළත් කරලා තියෙනවා. අපි ඊයේ දිනේදී අමාත්‍යංශ උපදේශක කාර්ක සභාව ඉදිරිපත් කිරීමකුත් කළා. කොහොමද පාසල අර පරිපූර්ණ සුරක්ෂා සහිත ආයතනයක් බවට පත් කරන්න කියලා. දැන් පාසල කියන්නේ ගොඩනැගිලි විතරක් නෙමෙයි, ප්ලග් පොයින්ට් එක තියෙන තැන පවා, ඊළඟට කානුව තියෙන තැන පවා, ඊළඟට ආබාධිත ශිෂ්‍යයන්ට ඇතුල් වෙන තැන පවා, මේක ගෘහ නිර්මාණ ශිල්පයකට අදාළව පාසල කියන්නේ ගොඩනැගිලි ප්‍රමාණයක් විතරක් නෙමෙයි, මේක ලර්නින් එන්වයර්න්මන්ට් එකක්, ලර්නින් ස්පේස් එකක් විදිහට කොහොමද ගොඩනගන්නේ කියන එක දීර්ඝ කාලීනව අපි දැන් කරනවා. දැන් මේ පටන් ගන්න තියෙනවා අපි ප්‍රොටෝටයිප් එකක්, ආදර්ශ පාසල් කීපයක් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ කියන එක. මේක තමයි ඉදිරියේදී සියලු පාසල් වලට ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා මේකේ විශේෂ කොටසක් තියෙනවා. විශේෂයෙන් පුටුව පවා පරීක්ෂා කරනවා කොහොමද කොච්චර දුරට ආරක්ෂා සහිතද කියන. ඒ නිසා ඉදිරියේදී නම් මේ පාසල බොහොම ආරක්ෂක සහිත විදිහට ආකිටෙක්චර් එකක් වෙනස් කරලා අලුත්ම විදිහකට අපි හදමු. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 10, ගරු අජිත් ගියන් මහතා, දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගේ ඇසුරට.
ගරු අමාත්‍යතුමෙන් අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මම අදාළ ප්‍රශ්නෙට උත්තර දෙනවා. පළවෙනි ප්‍රශ්නය වරායන් 24යි. දෙවැනි ප්‍රශ්නය උත්මාල තිනා දීවර කර්මාන්තයට අවශ්‍ය පාස්කම් ස්ථාපිත කර තිබේද කියලා එක දීර්ඝ විස්තරයක් තිබෙනවා කතානායකතුමනි. ඒක මම සභාගත කරනවා දීර්ඝ විස්තරයක් නිසා. තුන්වැනි ප්‍රශ්නය ඇතියට එම වරායන් බෝට්ටු අලුත්වැඩියා කිරීමේදී ඉවතලන අපද්‍රව්‍ය කර්මණායකරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබේද කියලා. ඔව්, වැඩපිළිවෙලක් තිබෙනවා. එසේ නම් මේ වැඩපිළිවෙල කවරේද යන්න කියලා තියෙනවා. මෙම අමාත්‍යාංශයේ යටතේ පවතින සීමා සහිත සීනෝ රායතනය මගින් ෆයිබර් ක්ලාස් ක්‍රසර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇති අතර එය මූලික අධියරේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒක යටතේ දීර්ඝ විස්තර ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගත්තට පස්සේ මම මූලික දේතරක් කියන්නම්. මේ අපද්‍රව වර්ගීකරණය පිළිබඳව මේ වැඩපිළිවෙලක් සකස් කළා තිබෙනවා. ඒකෙන් අපි තෙල් සහ රසායනික ද්‍රව්‍ය, රස ලෝහ, යකඩ කොටස්, ප්ලාස්ටික් සහ ෆයිබර් ග්ලාස් සාමාන්‍ය අපද්‍රව්‍ය මෙන්න මේවා වෙන්කිරීම සඳහා අදාළ වර්ගීකරණය සම්බන්ධ දීර්ඝ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තිබෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ඊළඟ ප්‍රශ්නය බරායන් ආසිත්ව ගොඩනගෙන ගොඩගසන වැලි ඉවත් කිරීමට යෝජනා ක්‍රියාත්මක කවරේද කියන එක. වරායන් බේසමේ එකතු වී ඇති ඒ වැලි ඉවත් කිරීම සඳහා සංස්ථා සතු වැලි කැණීම් යන්ත්‍ර සහ සයුර රූණු පුතා නිල් දියවර සාලපුර සහ කිඳුරි වැලි කැණීම් සහ සිදු කරනු ලබයි. පියරය ආසන්නයේ ඇති වැලි ඉවත් කිරීම සඳහා එක්සවේටර් යන්ත්‍ර යොදා ගනිමින් වැලි ඉවත් කිරීමේ කටයුතු කරමින් පවතී. ඊළඟ ප්‍රශ්නය පසුගිය කාලයේ තුළ ලංකාදීවර නීතිගත සංස්ථාවේ අභිලාෂයන් හරමුණු සාක්ෂාත් කර ගැනීම හැකි වී තිබේද කියන ප්‍රශ්නය. සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගැනීම සඳහා බාධා පමුණු ඇත. එදන මේ සඳහා මොකද්ද කියලා අහලා තිබෙනවා. ලංකාදීවර වරාය නීතිගත සංස්ථාවේ අභිලාෂයන් සහ අරමුණු සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගැනීම කෙරි පසුගිය කාල සීමාව තුළ එල්ල වූ බාහිර අභියෝග රාශියක් හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වූ අතර විශේෂයෙන්ම පාත සඳහන් කරුණු ඒවට බලපා ඇති බවට සඳහන් කරන්න කැමැත්තෙමි. ඒ සඳහා කරුණු කීපයක් අපිට බාධාවකට දෙලා තිනව. එකක් තමයි COVID-19 ගෝලීය වසංගත තත්වය. දෙවෙනි එක ඉන්ධන හිඟය සහ බලශක්ති අර්බුදය. තුන්වෙනි එක ගෝලීය ඇති වී තිබෙන අර්බුදය. ඊළඟ ප්‍රශ්නයේදී දීවර වරායන් සංවර්ධන කර දීවර ජනතාවට පාස්පෝර්ට් ලබා දීමට වැඩපිළිවෙළක් තිබේද යන ප්‍රශ්නයක් අහලා තිබෙනවා. ඔව් ප්‍රශ්න. එහෙම වැඩපිළිවෙළක් තිබෙනවා. එහෙම වැඩපිළිවෙළ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ මිලියන 1610ක් මුදලක් දීවර වරාය නීතිගත සංස්ථාව වෙත ලැබී ඇති අතර දීවර වරායන් සංවර්ධනය කර යටිතල පාසුකම් වැඩි දියුණු කිරීම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. මේකට අදාළ දීර්ඝ විස්තර තියෙනවා. එකට ඇමුණු අංක 1 ඇතුළත් වෙලා තිබෙනවා. ඒ සඳහ ඔබතුමාට බලා ගන්න පුළුවන්. නොසේ නම් අදාළ නැති.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අමාත්‍යතුමයන් අහන මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය. ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා අපේ රටට මේ මහමුහුද නැත්තම් මේ මුහුදු සම්පත පාවිච්චි කරමින් බහුදෙන යාත්‍රා වලින් අපේ රටේ විදේශ මිනිහ ගේන්න මස් සම්පත අරගෙන එනවා. ඔවුන් ඇත්තම දීවර කර්මාන්තයේ නියැලෙමින් කරන්නේ අපිට මේ මස් සම්පත ගෙනල්ලා අපනයන කිරීම සඳහා බහුදෙන යාත්‍රා විසින් විශේෂ වැඩපිළිවෙලක් ඔවුන්ගේ තියෙනවා. හැබැයි ඔවුන් පහුගිය කාලේ පුරාම ඒ වරායවල පහසුකම් නොමැති කමින් අපහසුතාවටපත් වෙලා තියෙනවා. මොකද ඔවුන් කිසිවක් ඉල්ලන්නේ නැහැ. ඔවුන් සහනාධාර නෙමෙයි. ඔවුන්ට ඕනයි වරාය පහසුකම් ටික සංවර්ධනය කරලා දෙන්න ඕන. ඔවුන්ගේ ඒ දීවර කටයුතු වල නියැලෙන්නේ. ඒ නිසා පහුගිය කාලෙම ඔවුන්ට ප්‍රශ්න රාශියක් තිබුණා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමෙන් අහන්නේ මේ දීවර ජනතාවට බහුදින යාත්‍රා දීවර ජනතාවට ඔවුන්ගේ දීවර කර්මාන්ත කරගෙන යෑමට වරායම් වල පහසුකම් ටික සපයන්න සංවර්ධනය කරන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවද? ඒ වෙන් කරලා තියෙනවා කුමන වරායන්ද කියන එක ඔබතුමයන් අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුම.
ඔව් කතානායකතුමනි, මන්ත්‍රීතුමනි, ඔබතුමා අසන ලද ප්‍රශ්නයේදී දෙවෙනි ප්‍රශ්නයට අහලා තිබුණා මේ වරායන් පිළිබඳව පාස්කම් මොකද්ද කියන එක. ඒ පාස්කම් යටතේ දීර්ඝ ලේඛනයක් තියෙනවා. ඒකෙන් කෙටියෙන් කිව්වොත් එම නැංගුරම් පාස්කම් සම්බන්ධව වරායට වැඩපිළිවෙලක් තිබෙනවා. ඉන්ධන සැපයීම් සහ දීවර බෝට්ටු ඩීසල් භූමිතෙල් සහ මේ අදාළ වැඩපිළිවෙලක් තිබෙනවා. ඊපස් සීතාගාර පාස්කම් සපයන වැඩපිළිවෙලක් තිබෙනවා. මසුන් ගොඩබෑම සහ වෙන්දේසි ශාලා පාස්කම් සපයන වැඩපිළිවෙලක් තිබෙනවා. යන්ත්‍ර අලුත් වැඩිය කිරීම සඳහා අදාළ වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම ජලය සැපයීම සම්බන්ධ වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම විදුලිය සැපයීම සම්බන්ධ වැඩපිළිවෙලක් තිබෙනවා. මෙන්න මේට අමතරව අපි මේ වරායන් වැඩි දියුණු කිරීම සඳහා අපි ගන්දර වරාය ගත්තට පස්සේ අපි මිලියන 3200ක් අපි වෙන් කරලා තිබෙනවා. ඒකට අදාළ කටයුතු දැන් කරමින් යනවා. ඒ වගේම තිරුණමල වරාය ගත්තට පස්සේ ගෝට්වේ වරාය මිලියන 2400ක් අපි වෙන් කරලා තිබෙනවා. විශේෂයෙන් ලෝක බැංකුව ආධාරයක් අපි යටතේ වසර 3ක වැඩසටහනක් යටතේ ඒ පිළිබඳ වැඩසටහන දැන් දියත් වෙමින් තිබෙනවා. ඒ වගේම පොයින්ට් වීඩරුව එක ගත්තට පස්සේ ඒකට අදාළ මිලියන 300ක් අපිට ඉන්දියාවෙන් ග්‍රාන්ට් එකක් ලැබිලා තිබෙනවා. ඒකට අදාළ වැඩපිළිවෙළ ඉදිරි වසරේදී පටන් ගන්න සූදානම් වෙලා තිබෙනවා. ඒ වගේම යන්ත්‍ර උපකරණ ගෙනවීම සඳහා මිලියන 800ක් අපි වෙන් කරලා තිබෙනවා මේ වරායන ආසිත සියලු දේවලට. ඒ වගේම වාලචේන වරාය වැඩි දියුණු කිරීම සඳහා මිලියන 320ක් අපි වෙන් කරලා තිබෙනවා. ඒ වගේම වෙල්ලමකර වරාය වැඩි දියුණු කිරීම සඳහා මිලියන 600ක් ලැබන අවුරුද්දට අදාළ වෙන් කරලා තිබෙනවා. ඒ වගේම යාපනයේ මයිලිටි වරාය සංවර්ධන කිරීම සඳහා මිලියන 890ක් අපි වෙන් කරලා තිබෙනවා. දැල්ට ඒවා වැඩ පටන් ගලා තිබෙනවා. ඒ වගේම මේ අපේ දීවර වරාය මේ සංස්ථාවට අපි මිලියන මේ වසරේ මිලියන 1500ක් අපි වෙන් කරලා තිබෙනවා. මේ දීවර ජනතාව සහ විශේෂයෙන්ම දීවර බෝට්ටිමියන් පස්සේ බෞජන දීවර යාත්‍රා ඒ වරාය ආස්ත ප්‍රශ්න මේ ජනතාවට සේවය කිරීම සඳහා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අමාත්‍යතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඉදිරිපත් කරන්න කැමති මංගාව තියෙනවා. 2023-12-31 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලංකා වරාය නීතික සංස්ථාව. හැබැයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අරගත්තහම ගරු අමාත්‍යතුමනි, මේ වරායන් අකර්මණ්‍ය වීමට විශාල හේතුවක් තියෙනවා. මේ ආයතනේ හුඟක් අකටුතු වෙලා තියෙනවා, මූල්‍ය වංචාවල් දූෂණයන් වෙලා තියෙනවා. මේ පහුගිය කාලෙත් අපි දැක්කා යම් අමාත්‍යවරුන් සහ අමාත්‍යතුමු බිරිඳවරු මේ ආයතනවලට බේරුවල ගත්තත් අපි දැක්කා මේ වරායවල තියෙන ඉන්ධන පෙරුම්හල් පවා ඔවුන් අත්පත් කරගෙන තිබුණා. අපි මේ දන්න ප්‍රසිද්ධ කාරණාවල් මේ වරායවල කොහොමද මේ පාඩු ලැබෙන අකර්මණ්‍ය වෙලා රටට බරක් වුණේ කියලා ඔබතුමාලාට දැන් ඔබතුමා සංවර්ධන වැඩපිළිවෙල ඉදිරිපත් කරා. ඇත්තට මේවා දීවරයට පහසුකම් සපයලා නෙමෙයි තියෙන්නේ, මේවා අකර්මණ්‍ය කරලා එක එක පැත්තට ඇදන් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ මූල්‍ය වාර්තාව 2023-12-31 මූල්‍ය වාර්තාව සම්බන්ධව ඔබතුමාලා මේක වංචා දූෂණ වෙලා තියෙනවද, මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න විමර්ශන කටයුතු කරලා මේක සම්බන්ධව කුමක්ද කරන්න කියලා දැනගන්න කැමැති.
ගරු අමාත්‍යතුමා.
ඔව්, මේ කතානායකතුමනි, 2023 විගණන වාර්තාව අනුව ගත්තට පස්සේ මේ වරාය ආශ්‍රිත විශාල වංචා දූෂණ රාශියක් සිද්ධ වෙමින් වුණා බවට විගණන වාර්තාවේ සඳහන් වෙනවා. විගණන වාර්තාව අපිට ලැබිලා තිබෙනවා. අන්න ඒ සඳහා ඉදිරියේදී නීතිමය පැත්තෙන් සහ ඒකට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි කටයුතු කරමු.
දෙවෙනි වටය ප්‍රශ්න අංක 1 ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇතුළත.
ගරු කතානායකතුමනි, කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ගරු නිජ අමාත්‍යතුමා,
සාගත කරනවා.
ප්‍රශ්න අංක 3 ගරු මුජවිර් රවුමාන් මහතා, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
කතානායකතුමනි, ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් මුජිබර් රහමන් මන්ත්‍රීතුමා වෙනුවෙන් අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා. නියෝජ්‍ය අමාත්‍යතුමා
සභාගත කරන
ප්‍රශ්න අංක 4 ගරු ආචාර්ය එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
කතානායකතුමනි, ආචාර්ය MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු
කතානායකතුමනි, සති දෙකක් කල් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 5 ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඇසීමට. ගරු මන්ත්‍රීතුමා අහන්න.
කෞරව සභානායක රවගලේ, කෞරව රජීවන් ජයචන්ද්‍ර මූර්තියනුලේ විනාවිනයි නන් තත්පලවල විනාවසුන්ටයි.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, සභාගත කරමු.
ප්‍රශ්න අංක 6 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
අරු කතානායකතුමනි රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය වෙනුවෙන් ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන ඇමතිතුමාගෙන් අහනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමා
සභාගත කරන ගරු කතානායකතුමනි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු කේ කාද මස්තාන් මහතා.
ඒකෙන්තේ බිස්මිල්ලාහි රහමානි රහීම්. ගෞරව සභානායකර් අවර්களே, கட்சி தலைவருக்குரிய நிலையியல் கட்டளை 27(2) கேள்விகள். கடந்த ஜனாதிபதி தேர்தல் மற்றும் பொது தேர்தல்களில் உங்களது பிரச்சாரங்களின் அடிப்படையில் நம்பிக்கை வைத்து இந்த நாட்டு மக்கள் எவ்வித வேறுபாடுகளுமின்றி ஒட்டுமொத்தமாக வாக்களித்து இலங்கை வரலாற்றில் சாதனை மிக்கதொரு அரசாங்கத்தை நிர்மாணித்துள்ளீர்கள். போதைப்பொருள் ஒழிப்பு, ஊழல் ஒழிப்பு என்பன உங்களது பிரச்சாரங்களில் இடம்பெற்ற மிக முக்கியமான இரண்டு விடயங்களாகும். தற்போது அரசாங்கம் போதைப்பொருள் ஒழிப்புக்காக மேற்கொண்டு வரும் நடவடிக்கைகளை மனதார பாராட்டுவதுடன் ஊழல் ஒழிப்பு தொடர்பான விடயங்களில் கூடுதல் கவனம் செலுத்தப்பட வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். உள்ளூராட்சி மன்ற தேர்தல்களில் தெரிவு செய்யப்பட்டு அமைக்கப்பட்டுள்ள உள்ளூராட்சி சபைகளில் பெரும்பாலான உறுப்பினர்கள் புதியவர்களாக இருப்பதுடன் உள்ளூராட்சி நிர்வாகம் சட்டத்திட்டங்கள் மற்றும் பொறுப்புகள் தொடர்பான அறிவு குறைந்தவர்களாகவும் காணப்படுகின்றனர். எனவே உறுப்பினர்களுக்கும் உள்ளூராட்சி நிர்வாக நடைமுறைகள் சட்டங்கள் மற்றும் பொறுப்புகள் தொடர்பான அறிவை வழங்கும் வகையில் பயிற்சி பட்டறைகள் உரிய முறையில் நடாத்தப்படுவது அரசாங்கத்தின் பொறுப்பாகும். சிலர் பலமுறை இருந்தாலும் அவர்களுக்கு பதவிகள் வந்ததோடு தாங்கள் நினைத்ததை செய்யலாம் என்று சில தலைவர்மார்களுடைய செயல்பாடுகள் இன்று அந்த உள்ளூராட்சி மன்ற செயல்பாடுகளையே இக்கட்டான நிலைமைக்கு தள்ளியிருக்கின்றது. அந்த அடிப்படையில் எனது முதலாவது கேள்வி, வவுனியா மாநகர சபையில் இடம்பெற்றதாக கூறப்படும் நிர்வாக சீர்கேடுகள், முறைகேடுகள் மற்றும் நிதி மோசடிகள் தொடர்பாக வவுனியா மாநகர சபை உறுப்பினர்களால் செய்யப்பட்ட முறைப்பாடுகளின் அடிப்படையில் உள்ளூராட்சி ஆணையாளரால் விசாரணைக்குழு நியமிக்கப்பட்டு விசாரணைகள் மேற்கொள்ளப்பட்டு மேலதிக விசாரணைக்கு பரிந்துரைக்கப்பட்டமை அறிவீர்களாக. இரண்டாவது, மேற்படி விசாரணை குழுவின் பரிந்துரை அறிக்கையினை அடிப்படையாக கொண்டு வடமாகாண ஆளுநர் அவர்களால் ஓய்வு பெற்ற நீதிபதி ஒருவரை நியமித்து மேலதிக விசாரணை நடாத்தப்பட்டமை அறிவீர்களாக. மூன்றாவது, ஓய்வு பெற்ற நீதிபதியால் சமர்ப்பிக்கப்பட்ட விசாரணை அறிக்கையில் அன்றைய மாநகர முதல்வருக்கு எதிராக சுமத்தப்பட்ட 8 குற்றச்சாட்டுகளில் பாரிய நிர்வாக சீர்கேடுகள், முறைகேடுகள் மற்றும் நிதி மோசடிகள் இடம்பெற்றுள்ளமை நிரூபிக்கப்பட்டுள்ளது. அதற்கான அறிக்கை ஆளுநரிடம் சமர்ப்பிக்கப்பட்டதை அறிவீர்களாக. நான்காவது, ஓய்வு பெற்ற நீதிபதி அவர்களால் மேற்கொள்ளப்பட்ட விசாரணையின் இறுதி அறிக்கையை இச்சபைக்கு சமர்ப்பிப்பீர்களாக. ஐந்தாவது, குற்றங்கள் நடந்து நிரூபிக்கப்பட்டுள்ளதால் உள்ளூராட்சி மன்றங்கள் கட்டளை சட்டம் 576(15) பிரிவு 277 கீழ் கௌரவ வடமாகாண ஆளுநர் அவர்கள் குற்றம் சுமத்தப்பட்டவருக்கு எதிராக நடவடிக்கை எடுக்க அதிகாரம் அளிக்கப்பட்டவராக காணப்படும் நிலையில் குற்றச்சாட்டப்பட்டவர்களுக்கு எதிராக என்ன நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது என்பதனை இச்சபைக்கு அறிவிப்பீர்களாக. ஆறாவது, மேற்படி குற்றச்சாட்டுகள் நீதிபதியின் விசாரணை அறிக்கையில் நிரூபிக்கப்பட்டதாக குறிப்பிட்டிருந்த போதிலும் இதுவரை சம்பந்தப்பட்ட வவுனியா மாநகர சபை முதல்வருக்கு எதிராக எந்தவித சட்ட நடவடிக்கையும் எடுக்கப்படவில்லை. மேற்கொள்ளப்படாமைக்கான காரணம் என்ன? ஏழாவது, இவ்வாறு ஊழல், நிதி மோசடிகள் மற்றும் நிர்வாக முறைகேடுகளில் சம்பந்தப்பட்டுள்ள மாநகர சபை முதல்வரின் கீழ் தற்போதைய சபை இயங்கி வருவது ஏற்றுக்கொள்கின்றீர்களாக? அவ்வாறு ஏற்றுக்கொண்டுள்ளீர்கள் எனின் ஊழலை ஒழிக்க வந்த நீங்கள் ஊழலை ஆதரிக்கின்றீர்களா? நன்றி. இதுதான் நான் கௌரவ அமைச்சரிடமிருந்து எதிர்பார்க்கின்ற இதற்குரிய பதில்கள்.
ஆனரபிள் மினிஸ்டர்.
ගරු කථානායකතුමනි, ගරු කාදර්ම ස්ථාන මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. එතුමා හැඳින්වීමේදී සඳහන් කරපු ආකාරයටම අපේ රජය මද්‍රව්‍ය වසංගතය තුරන් කිරීම වගේම දූෂණය තුරන් කිරීම සඳහා තව කරුණු රාශියක්, විශේෂයෙන්ම ජාතිවාදය නැවත ඇති නොකිරීම සඳහාත් ජනතාවට දුන්නු පොරොන්දු එසේම ඉටු කරනවා. එතුමගේ ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්, දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්. එහිදී 252 වන අධිකාරයේ වන මහනගර සභා ආඥාපනතේ 277 එක වගන්තියට අනුකූලව අංක 24.70 ඇලීරක් 17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කර විමර්ශන පවත්වා ඇත. ප්‍රශ්න අංක 3ට පිළිතුර, අදාළ වාර්තාව තමන් වෙත ලැබී ඇති බව කරු ආණ්ඩුකාරතුමා දන්වා ඇති බව උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා වාර්තා කර ඇත. ප්‍රශ්න අංක 4, අදාළ වාර්තාව ගරු ආණ්ඩුකාරතුමා වෙත ඉදිරිපත් කර තියෙනවා. දශාංක 5ට පිළිතුර, මහනගර සභා ආඥාපනත 576 වන අධිකාරිය නොව 252 වන අධිකාරිය වේ. උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් පත් කළ ඒක පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව මත පදනම්ව ගරු ආණ්ඩුකාරතුමා විසින් නිසි නියෝග නිකුත් කර ඇති බව උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් වාර්තා කර ඇත. 6වෙනි ප්‍රශ්නයට පිළිතුර, සුදුසු පියවර ගනිමින් පවතින බව උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් වාර්තා කර ඇත. 7වන ප්‍රශ්නයට පිළිතුර, ගරු ආණ්ඩුකාරවරයා විසින් සිදු කරන ලද විමර්ශනයේ අවසන් වාර්තාවෙන් අනාවරණය වන කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව වාර්තා කර ඇත. ඒ අනුව දූෂණ විරෝධී රජයේ ප්‍රතිපත්තිය තවදුරටත් එසේ පවත්වාගෙන යනු ලබන අතර කිසියම් දූෂණයක නිරත වූ නිලධාරියෙක් හෝ දේශපාලඥයෙක් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජය කටයුතු නොකරන බවත් ඔවුන්ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි.
කරු මන්ත්‍රීතුමා කරුණු පැහැදිලි කර ගැනීමට.
ගෞරව සභානායකර අවර්ගලේ, இந்த இறுதி விசாரணை அறிக்கை கௌரவ ஆளுநர் அவர்களுக்கு வழங்கப்பட்டிருக்கிறது ஓய்வு பெற்ற நீதி அரசரால். அந்த அரச நிதி என்பது வந்து மக்கள் வரிப்பணம், இதற்கு பல ரூபாய்கள் செலவழிக்கப்பட்டிருக்கும். செலவழிக்கப்பட்டு விசாரணையுடைய இறுதி அறிக்கை கொடுக்கப்பட்டும் கிட்டத்தட்ட அந்த அறிக்கை கொடுக்கப்பட்டு 1.5 மாதங்கள் ஆகின்றது என்பதனை, அதாவது சிஎல்ஜி வடமாகாண சிஎல்ஜி அவர்களால் வவுனியா மாநகர சபை ஆணையாளருக்கு ஒரு கடிதம் ஒன்று போடப்படுகின்றது. 2026 4ஆம் மாதம் 28ஆம் தேதி இந்த அறிக்கைக்கு அமைய சில நடவடிக்கைகளை எடுக்கிறார் நிர்வாக ரீதியான, அதெல்லாம் சரி. ஆனால் குற்றம் செஞ்ச, ஊழல் செய்த மாநகர முதல்வரை ஒன்னும் வச்சுக்கொண்டு அதற்கு கீழே தான் சபை இயங்கணுங்கிறத எதிர்பார்க்கறதுல என்ன நியாயம்? மக்களுடைய பணம் செலவழிக்கப்பட்டிருக்குது. அந்த அடிப்படையில் அவருக்கு எதிராக அவரை நிப்பாட்டக்கூடிய, அவருக்கு எதிராக நடவடிக்கை எடுக்கக்கூடிய அதிகாரம் கௌரவ ஆளுநர் அவருக்கு தான் இருக்குது. ஏன் அதை எடுக்காமல் காலதாமதப்படுத்துகின்றார், ஊழலை ஆதரிக்கின்றார்கள்? அந்த வகையில் உடனடியாக அவருக்கு எதிரான சட்ட நடவடிக்கைகள், அவருக்கு எதிரான நடவடிக்கை எடுத்து அந்த சபைக்கு மீண்டும் நல்லொரு ஒரு ஒரு மாநகர ஆளுநரை நியமிப்பதற்குரிய வகையில், ஏன்னா அந்த சட்டத்தில் அப்படி இருக்கிறதால தான் நாங்கள் சொல்றோம், ஒன்று ஆளுநர், ஒன்று மாநகர ஆணையாளர், மாநகர நகர வந்து மேயரை நீக்கிறது அல்லது அவருக்குரிய ஏனைய நடவடிக்கைகள் தான் இருக்குது. அப்ப அதை எடுக்கப்படாமல் இருக்கிறது வந்து நீங்க உழவு ஊழலும் செய்யுங்க, நாங்கள் உங்களுக்கு நடவடிக்கை எடுக்க மாட்டோம்டா. அவங்க மறுபடியும் அந்த புட்டகத்தில் வந்து இருந்துகிட்டு இதை விட ஊழல் செய்வார்கள். இன்னும் இருக்கின்றது, இதற்கு அடுத்தாப்பில் இன்னும் பல ஊழல்கள் ஒவ்வொரு வகைகள். அப்ப அதை செய்யறதுக்கு ஆதரிக்காமல் இந்த விசாரணை வச்சு அவசரமாக அவருக்கு எதிராக மாநகர முதல்வருக்கு எதிரான நடவடிக்கை எடுக்குமாறு தான் கேட்டுக்கொள்கிறோம். வேறும் நீங்க நான் கேட்கல. அதாவது வரிப்பணம் செலவழிக்கப்பட்டிருக்கு மக்களுடைய.
ගරු කතානායකතුමනි, එතුමා සඳහන් කළ ආකාරයට ඒක පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව මත පදනම්ව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමා විසින් පීවර ගැනීමට කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා අනිවාර්යයෙන්ම මෙතනදී වරදක් සිදුවී ඇති බව තහවුරු වෙලා තියෙනවා නම් ඒ වාර්තාවට අනුව ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පීවර ගන්නවා.
ගරු ජීජී පොන්නම්බලම් මහතා, ගරු ජීජී පොන්නම්බලම් මහතා, ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මොකද?
ගරු
පොන්නම්බල මන්ත්‍රීතුමා,
I thank you, Mr. Speaker. On the 27th of May 2026, the Honorable High Court Judge of JAFTA, Honorable G. Alex Raja, was transferred to the Civil Appellate High Court of Badulla, despite having been posted to JAFNA only a month prior to that. The untimely transfer itself is suggestive of extraneous considerations informing the decision to transfer. The Bar Association of JAFNA, by letter dated 35-2026, annexed herewith, wrote to His Excellency the President alleging interference and undue pressure from the Honorable Governor of the Northern Province and a senior minister in the government in the process leading to the transfer of the said judge. The said judge had delivered interim orders in two writ cases, staying the inquiry initiated against the Point Pedro Urban Council. He has also stayed the transfer of a teacher while he was serving as the High Court Judge of Kulnuchi. All these orders were inter alia adverse to the governor, who was named as a respondent. There is credible information that indicates that copies of the case records of these three cases were informally sought by His Lordship the Chief Justice the day before the transfer was ordered by him. The Point Pedro Urban Council and Savakacheri Urban Council, whose chairpersons belong to the All Ceylon Tamil Congress, led by the Tamil National Council Alliance, have been subjected to inquiries by the Governor in the past few months to satisfy the whims and fancy of the ruling party in the centre. The power of inquiry over local government bodies lies on the provincial minister of local government as per section 184 of the Urban Council Ordinance. Whilst this government refuses to hold elections to the province, to the provincial councils, it has been using the office of the governor in the northern province to stifle the work of the elected local government bodies, which in the case of JAFNA is controlled by opposition parties. My question, Honorable Speaker, to the Minister is one, while the Minister of Justice, will the Minister of Justice agree with me that the Honorable Governor of the Northern Province's communication to the Judicial Service Commission in relation to certain orders made by the Honorable High Court Judge of JAFNA in case numbers writ stroke 6 stroke 2026 and writ stroke 8 stroke 2026 amounts to undue interference in the administration of justice? Two, if yes, would the Honorable Minister of Justice inform the House the steps that he intends to take to remedy the situation, including actions that the government will take against the governor for his undue interference in the administration of justice?
Honorable Minister.
Yeah, Honorable Speaker, the questions raised by Honorable Gajendra Kumar MP is within the purview of the Judicial Service Commission according to the Constitution, which I'm sure my learned friend is also aware. So therefore, the disciplinary action, transfer or any other issue is handled by the Judicial Service Commission. So I will move for time to get a response. So I will forward this to the Judicial Service Commission. And their response I will give it to you, because the government was not involved in this situation. The JSC was. So let me get the response to you on another date. So I move for time.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී යෝජනා අංක 1 පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අද දින ආණ්ඩුවේ වැඩකටයුතු මුඛස්ථානගත යුතුය යෝජනා කර.
සභාව එකඟද?
හායි.
යෝජනා 2 පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල අංක 76 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තු ස්ථානනියෝග 27 විධාන නිදහස් වියතය යෝජනා කර.
සභාව එකඟද?
ආයි.
යෝජනා 3 පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු නීතිච්ච ලක්මාලි හිමචන්ද්‍ර මැතිණිය විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 ඉදිරිපත් කරන දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තු ස්ථානනියෝග 118 විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුය යෝජනා කර.
සභාව එකඟද?
ආයි.
යෝජනා 4 පාර්ලිමේන්තු සභානායකතුමා.
පාර්ලිමේන්තු ස්ථානනියෝග 8 විධිවිධාන කුමක් සඳහන්ව තිබුණත් අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පෙරවරු 9:30 සිට අපරභාග 12:30 දක්වාද, අපරභාග 1:00 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය. අපරභාග 2:30ට පාර්ලිමේන්තු ස්ථානනියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කථානායකවරයා පාර්ලිමේන්තුව පළතැබිය යුතුය යෝජනා කර.
සභාව එකඟද?
ආයි.